හොඳයි දුවේ පුතේ, අපි ප්‍රාදේශීය විවහාර ගැන කතා කරනකොට අපේ ආදිවාසීන් ගැන අමතක කරා නම් ඒක ලොකු අඩුපාඩුවක් නේද ඉඳුනින් මැඩම්? ඔබේ සවන් දුන්න ගීතය හා සම්බන්ධ වෙන්නේ මට මතක් වුණේ බින්තැන්න මයංගනේ අපේ වැඩි ජනතාව,
එහෙමත්
නැත්නම් දඹානේ අපේ වැඩි ජනතාව, එහෙමත් නැත්නම් අපේ ආදිවාසීන්. මේගොල්ලන්ගේ භාෂාව මළ භාෂාවක් විදිහටයි සඳහන් වෙන්නේ. හේතුව තමයි ඒගොල්ලෝ ගාව තියෙන්නේ මේ වාචික භාෂාවක්, ලිඛිත භාෂාවක් නෑ. ඊළඟට කැලේට ආවේනික එදිනෙදා පාවිච්චි කරන වචන කීපයක් තමයි පාවිච්චි කරන්නේ. මං ඉතාමත්ම කෙටියෙන් හඳුන්වන්නම්. අලියට කියනවා බොට කඳා කියලා. ඌරගේ අර හොම්බ දිගයි නිදුනිල් මැඩම්, ඒ නිසා කියනවා හොජ්ජ දික්කා කියලා. හාව හැංගිලා ඉන්න නිසා කියනවා බොක්කේ කියලා. වාහනේට ඒගොලු කියන්නේ දඬු කැච්ච. ගසට කියන්නේ රුකුල් පොජ්ජ, අඩිපාර කිවි මම් පොජ්ජ, ගහක් රුක් පොජ්ජ, ගෙදරට කියන රුකුල් පොජ්ජ ඉන්නවා කියලා. ඊළඟට මහත්තයා කියන නම හඳුන්වන්නේ අර සුදු හූරා නේද? ඔගොල්ලෝ දැකලා ඇති ආදිවාසී නායකයා රූපවාහිනී ආමන්ත්‍රණය කරනකොට මේ ජනාධිපති හූරා කියලා තමයි කතා කරන්නේ, කොයිතරම් අපේ රටේ පළවෙනි පුරවැසියා වුණත්. ඊළඟට මේ ගෞරවාන්විත පදයක් විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඉඳුනිල් මැඩම්, ඇත්තෝ කියන වචනය. අපි ඔය පාවිච්චි කරන අපි ඔය දුෂ්කර පළාත්වල ආහාරයට ගන්න කුරක්කන් තලපේට ඒගොල්ලෝ කියන්නේ ගුලි පොජ්ජ කියලා. ඊළඟට යනවා කියන එකට ඒගොල්ලෝ පාවිච්චි කරනවා මං ගච්චනවා. ඒගොල්ලන්ගේ සංකේතයේ තමයි පොරව, පොරවට කියනවා ගල් රුක්කිය කියලා, දුන්නට කියනවා මල ලීය කියලා, ඊතලයට කියනවා මිරියන් කැච්ච කියලා. මම මේ වචන දෙකින් සමුගන්නම් මේ වැදි ජනතාව ගැන පොඩ්ඩක් මතක් කරපු සිතිවිල්ල. අම්මට කියන්නේ අම්මිල ඇත්තෝ, අප්පට කියන්නේ තාත්තට කියන්නේ අප්පිල ඇත්තෝ, තරුණ නාඹර යුවතියට කියන්නේ කැකුලි කියලා, තරුණ නාඹර තරුණයාට කියනවා කැකුලා කියලා. අපි බොහෝම වටිනා කියන කරුණු කාරණා කීපයක් කතා කරා මේ රටවට සංචාරයේදී. ඉඳුනිල් මැඩම් අපි මේ මුලදී සාකච්ඡා කරපු පරිමිත භාෂා ගැන පොඩ්ඩක් සාකච්ඡා කරොත් හොඳයි නේද මෙතනින් යහට?
ඔව් අනුපමා මැඩම්, අපේ ඊළඟ මාතෘකාව තමයි පරිමිත භාෂා. නමුත් දුවේ පුතේ ඒ මාතෘකාවට යන්න කලින් මම තව චූටි හැඳින්වීමක් ඔයාලට කරන්න ඕනේ. දුවේ පුතේ දැන් අපි මේ කතා කරපු ප්‍රාදේශික ව්‍යවහාරයන් ක්‍රමක්‍රමයෙන් දැන් මොකද වෙලා තියෙන්නේ? අපි හතරින් ගිලිහෙනවා. ඇත්තම කිව්වොත් දැන් අපි ওই කීප ප්‍රදේශවල මේ වචන භාවිත වෙනවා නැත්තේ නෑ. බොහෝ වෙලාවට වැඩිහිටියන්ගෙන් එහෙම, නැත්තම් මේ පුංචි ළමයි තරුණයන් අතර එහෙම දැන් මේ වචන භාවිත වෙනවා ගොඩක් දුරට අඩුයි. දීපති ඔයාලා දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා?
ගොඩක් දුරට කියන්නේ මන්නේ භාවිත වෙන්නෙම නැති,
භාවිත වෙන්නෙම නැති තරම් අර වැඩිහිටියෙක් එක්කෙනෙක් දෙන්නෙක් කව
කතා කරොත්
තමයි. ඒ නිසා තමයි නෝය පොත්පත් පවා ලියන්න දැන් පෙළඹිලා තියෙන්නේ. ඒ වචන එකතුවක් සකස් කරන්න දැන් පෙළඹිලා ඉන්නේ. කොහොම නමුත් දුවේ පුතේ හොඳට මතක තියාගන්න, මේ ප්‍රාදේශික ව්‍යවහාරය මේ ක්‍රමක්‍රමයෙන් ගිලිහිලා යන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි මොකද්ද? බහුජන සංනිවේදන මාධ්‍ය ව්‍යාප්තිය. හොඳට මතක තියාගන්න, මේ බහුජන සංනිවේදන මාධ්‍ය ව්‍යාප්තිය නිසා සම්මත ව්‍යවහාර මොකදලා තියෙන්නේ? ප්‍රචලිත වෙනවා. දුවේ පුතේ මේ විද්‍යුත් මුද්‍රිත සංනිවේදන මාධ්‍ය රටවටා ව්‍යාප්ත වෙනවා, අපි ඒක දන්නවා. ඒවට සීමාවක් නැහැ. මේකයි සීමාව කියලා කියන්න බෑ. ඒ නිසාම මොකද වෙලා තියෙන්නේ? මේ සම්මත ව්‍යවහාරයන් රට තුල ප්‍රචලිත වෙලා ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රාදේශික ව්‍යවහාරයන් අපෙන් ගිලිහෙනවා. අනිත් දේ තමයි දුවේ පුතේ, ඔයාලගෙන් ඇහුවත් දන්නවා මොකක්ද? සමාන අධ්‍යාපන අවස්ථා හිමිවීම. දැන් ඔයාලා දන්නවනේ රුහුණට එක සිලබස් එකක්, උඩ රටට එක සිලබස් එකක්. එහෙම නැහැ, අපේ අධ්‍යාපනය සමානයි. ඒ සමාන අධ්‍යාපනය තුලින් සිදුලා තියෙන්නේ මොකද දුවේ පුතේ? මොකද සිද්ධ වෙලා තියෙන්නේ? සම්මත ව්‍යවහාර ප්‍රචලිත වෙලා තියෙනවා, ප්‍රාදේශීය ව්‍යවහාර ක්‍රමක්‍රමයෙන් ගිලිහිලා තිනවා. නමුත් දුවේ පුතේ අපි මේවා හොයන්න ඕනි, ගවේෂණය කරන්න ඕනි, පොත්පත් පරිශීලනය කරන්න ඕනි, අපි පොත්පත් ලියන්න ඕනි. හොඳයි දුවේ පුතේ, ඊළඟ මාතෘකාව පරිමිත භාෂා. ප්‍රාදේශික ව්‍යවහාර වගේම මේ පරිමිත භාෂා කියන එකත් හරිම සුන්දරයි, අපි තොරතුරු හොයන්න ඕනි. දුවේ පුතේ මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස? හොඳට තේරුම් ගන්න. පරිමිත භාෂාවක් කියලා කියන්නේ යම් කිසි අවස්ථාවක් හෝ ස්ථානයක් පදනම් කොටගෙන නිශ්චිත සීමාවක් තුළ භාවිත වන භාෂා. ඒවා තමයි අපි හඳුන්වන්නේ පරිමිත භාෂා. දැන් මෙහෙම කියනකොටම අපේ සමහර දරු ඔළුවට දාගන්නවා, ආ අපි අර පන්සලට ගියාම භාවිත කරන්නේ, අපි අර සිරිපාද නගිද්දි භාවිත කරන්නේ. සිරිපාදේ සමාවෙන්න සිරිපාදේ කරුණා කරනට අපි භාවිත කරන්නේ. අන්නේ වචන නේද ඔය කියන්නේ කියලා සමහර ළමයිගේ ඔළුවට එකපාරටම යනවා. ඒව තමයි දුවේ පුතේ පරිමිත භාෂා කියන්නේ. එහෙනම් මේ පරිමිත භාෂා විවිධ වෘත්තීන්, ආගමික ස්ථාන, විවිධ සමාජ කණ්ඩායම්, අභිචාරමය අවස්ථා මුල් කොටගෙන විවහාරේ පවතිනවා. හොඳට මතක තියාගන්න ඔයාලව හොඳින් දැනගන්න ඕනි. ඒ අනුව දුවේ පුතේ ඔය දීවර, පතල්, හේන්, කමත ආදී වෘත්ති ආශ්‍රිත භාෂා විවහාර. දැන් මං කලින් සඳහන් කරපු ශ්‍රීපාද වන්දනාව පන්සල ආශ්‍රිත ව්‍යවහාර, ඒ වගේම තොවිල් වැනි අවස්ථාවලදී අපි භාවිත කරන ව්‍යවහාර, මෙන්න මේවා අපට ගන්න පුළුවන් උදාහරණ වශයෙන් මේ පරිමිත භාෂා වලට. එහෙනම් දුවේ පුතේ මතක තියාගන්න ඕනි යම්කිසි අවස්ථාවක්, යම්කිසි නිශ්චිත ස්ථානයක්. දැන් හොඳම උදාහරණයක් තමයි දුවේ පුතේ අපි කියනවා ශ්‍රීපාදේ කරුණා කරනවා කියලා. ශ්‍රීපාදේ කරුණා කරලා එන අපි අපේ ගෙදර පඩි ටික නගිනකොට අපි කියනවාද අපේ ගෙදර පඩි කරුණා කරනවා කියලා? එහෙම කියන්නේ නැහැ නේද?
ඒක නිග්‍රහයක් විදිහට අපි
අනිවාර්යෙන්ම. එහෙනම් තේරුම් ගන්න ඒ අවස්ථාවේදී තමයි ඒ වචන භාවිත කරන්නේ. හොඳයි. එහෙනම් දුවේ පුතේ මම මේ පරිමිත භාෂා හැඳින්වීමත් එක්කම මම යනවා කමත් භාෂාව ගැන ඔයාලගේ දැනුම පොඩ්ඩක් වැඩි කරන්න. ඔයාලා දන්නවා මොකද ශිෂ්‍යත්ව පන්ති ඉඳන් මේවා ඔයාලා සාකච්ඡා කරනවා. නමුත් මම පොඩ්ඩක් කියන නිර්දිෂ්ටයි. ඒ නිසා හොඳට දැන් අහුම්කන් දෙන්න අවශ්‍ය දේවල් ලියාගන්න. මේ කමත් භාෂාව කියනකොටම දුවේ පුතේ කමත, කමත හඳුන්වන්නේ කමත කලවිට, කලවිට. ඒ එකම දුවේ පුතේ වී කමතත් එක්කම සම්බන්ධයිනේ. වී වී හඳුන්වන්නේ බැත, බැත. ඒකම වී දමන මල්ල, වී දමන මල්ල හඳුන්වනවා කටුපන් මල්ල. ඒකම දුවේ පුතේ කමත් භාෂාවේදී කුල්ල, මේක නම් අපේ දරුවෝ දන්නවා, කුල්ල හඳුන්වන්නේ යතුරු, යතුරු. ඒකම කමතේ වී මැනීම හඳුන්වන්නේ යාල්ලනවා. දුවේ පුතේ මතක තියාගන්න මාගල. මොකද්ද මේ මාගල කියන්නේ? මාගල කියන්නේ පයින් ගොයම් පාගන විට එළන පැදුර. මාගල, මාගල. ඒකම වී මැනීමට භාවිත කරන උපකරණය හඳුන්වනවා කමත් භාෂාවේදී කූටාලම, කූටාලම. දුවේ පුතේ මයිනා කමත් භාෂාවේදී කමතේදී හඳුන්වනවා ගොන් කවඩියා කියලා. ඒකම කයිය, අර අනුපමාවෙන් කලින් සඳහන් කරමු අත්තම වගේ තමයි කයිය. කුලී රහිතව සාමූහිකව වැඩ කිරීම කයිය. හරි ලස්සන, මම හිතන ඔය පහේ ශිෂ්‍යත් පොතේ හිමත් වෙනවා හරි ලස්සන පාඩමක්. ඔය කයිය සම්බන්ධයෙන් හරි අපූර්ව දේ පුතේ. ඔව් මේවා තොරතුරු හොයනකොට ඔයාලට ඒව ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ එක්කම තව ලස්සන වචනයක් තියෙනවද ඔය පුතේ? අලුහන් වැඩිම. අලුහන් වැඩිම කියලා කියන්නේ කමතේ අලු වලින් යන්ත්‍රයක් ඇඳීම. ඔන්න පරිමිත භාෂා යටතේ කමත් භාෂාව. අපි දැන් එහෙනම් අපේ අවධානය
පොඩ්ඩක් මතක කරන බෝලත්ත කියනනේ දරතු ගාන.
ඔව් කමති දරතු ගාන. ඔව් බෝලත්ත කියලා හඳුන්වනවා. හොඳයි. එහෙනම් අපි දැන් තවත් පරිමිත භාෂා විශේෂයකට යමු.
ඔව් මම මේ කතා කරන්න ඉදුවේ පුතේ දීවර භාෂාව ගැන. දීවර කර්මාන්තයත් එක්කම අපිට අපේ අපි දූපතක් මේ ශ්‍රී ලංකාව කියන්නේ. එතකොට අපේ රට වටේටම තියෙන මූද. එතකොට මේ මූදත් එක්ක බැඳිච්ච කර්මාන්තයක් තමයි දීවර කර්මාන්තය කියන්නේ. විශේෂයෙන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තමයි මේ පරිමිත භාෂාව සම්බන්ධ වෙලා සකස් වෙලා තියෙන්නේ. මුහුදේ හුලංහමන දිශාව බලන එකට අපි කියනවා ඊත්තු බලනවා, ඊත්තු බලනවා කියලා. මාළු විකුණන තැනට මූදේ ඉඳන් මාළු ටික මේ මාළු අස්වැන්න අරන් ඇවිල්ලා ලෙල්ලම කියලා කියනවා මාළු විකුණන තැනට. මාළු වෙලෙන්ද හඳුන්වන්නේ හරි අපූරු නමකින් රේන්දකාරයා කියලා. ওই රේන්දකාරයා කියන එක තවත් අර්ථ දැක්වීමක් තියෙනවා. මේ අරක්කු තැබෑරුම් අයිති මිනිසයාටත් ඔය පහතරට රුහුණු ප්‍රදේශයේ රේන්දකාරයා කියන වචනේ කියවෙනවා. ප්‍රදීපාගාරේ හඳුන්වන්නේ දීවර ජනතාව පාන කියලා. මුහුද රළුවන කාලෙට මේ වචනේ නම් අපිට නිතරම ඇහෙන වචනයක් ඉඳුනිල් මැඩම්. වාරකන් කාලේ කියනවනේ,
වාරකන් කාලේ. ඔව්.
ඉස්ස හඳුන්වන්නේ ගැටිස්ස කියලා. ඈත දියඹට, ඈත දියඹට යන එක නිකන් ගැඹුරු මුහුදට යනකොට කියනවා දියඹ යනවා කියලා. ගැඹුරු මුහුදේ මසුන් මරන්න යනකොට. කුඹගස හඳුන්වන්නේ හැන් කියන නමින්, දැල ඔවුන් හඳුන්වන්නේ ජාලය කියලා. දැල් අදින අය අම්බාවෝ ජාලියෝ, අම්බරුව එහෙම නෙමෙයි, අම්බරුව ඉන්නේ කමත් භාෂාවේ. මෙතන ඉන්නේ අම්බාවෝ ජාලියෝ. බිලි කොක්කට කියනවා යොත කියලා. මං හිතනවා මේ ඇති කියලා. අපේ කාලවකවානුවත් ඉක්මනින් ගෙවිලා යනවනේ. අපි ඊළඟට කතා කරමු ඉඳුනිල් මැඩම්. මේ පරිමිත භාෂා යටතේ අපිට වැදගත්ම කාරණයක් තමයි හේන් භාෂාව.
ඔව්, හේන් ගොවිසෙන ආශ්‍රිත ව්‍යවහාර. දුවේ පුතේ, ඉතාමත් වැදගත්. මම සඳහන් කරගන්න ඕනි ඔයාලා, මේ හේන් භාෂාව හා සම්බන්ධයි යලමහා. යලමහා කියලා කියන්නේ ගොවිතැන් කන්න. කන්න කියන්නේ මේ කනව නෙමෙයි, වගා කරන කාලය. ඒ එක්කම දුවේ පුතේ මේ වැපුරු ගොවි බිම් හඳුන්වනවා යාලා. එහෙම නැත්නම් හේන් භාෂාවේදී වප්පන කියලා. එතකොට වල්පැල ගැලවීම නෙලනවා. නෙලනවා. ඒ වගේම ගසේ පැලට නගින ඉනිමග, ඒක හඳුන්වනවා ලස්සන වචනයක් ඒනිය. ඒ එක්කම දුවේ පුතේ පළමු වන සීසෑම හඳුන්වනවා බිං හීය කියලා. අතහැර දැමු හේන හඳුන්වනවා හේන් කනත්ත. ඒ වගේම දුවේ පුතේ හරි වැදගත් වචනයක් තියෙනවා, පාවහන්. පහවහන් හේන් භාෂාවේදී හඳුන්වනවා වාම්පතුල් කියලා. ඒකම අලියා, හරි කරදෑනේ හේනට අලියාගෙන්. මේ අලියා හඳුන්වන්නේ මහා එකා. මහා එකා. ඒ වගේම පක්ෂීන් ඔන්න බාන දුවේ පුතේ පරිමිත භාෂාව යටතේ අපිට කතා කරන්න පුළුවන් හේන් භාෂාවේදී පක්ෂීන් හඳුන්වනවා සකලයෝ නමින්ම. ඒකම හරි ලස්සනයි කුරුළු පාළුව. මොකද්ද මේ කුරුළු පාළුව කියන්නේ? පක්ෂීන්ට වෙන් කළ කොටස. ඔන්න ඔය වගේ තව වචන රාශියක් තිනවා ඔයාලා හොයන්න. අපිට මේ අපි කාලය සමග කරන ගනුදෙනුවන්නේ මේක නේද අනුපමා මැඩම්? හොඳයි, අපි ඊළඟට බලමු තවත් පරිමිත භාෂා විශේෂයක් ගැන.
ඔව්, ඒ තමයි දුවේ පුතේ පතල් භාෂාව. මේ භාෂාව වැඩියෙන් හුවමාරු වෙන්නේ, භාවිතා වෙන්නේ මැණික් තියෙන රත්නපුරේනේ. රත්නපුර ප්‍රදේශයේ සබරගමු දිස්ත්‍රික් සබරගමු ප්‍රදේශය ආශ්‍රිතව වැඩි වශයෙන් මේ භාෂාව භාවිතා වෙනවා. මම වචන කීපයක් ඉක්මනින් කියන්නම්. පතලේ කලමනාකරුට, පතල කලමනාකරණය කරන්නාට හඳුන්වනවා ඒගොල්ල කුමතේරුවා කියන නම. පතලේ හවුලෙන් දැන් අපි හිතමුකෝ හවුලේ කරනවා කියලා. පතල හවුලේ භාගය හඳුන්වනවා කරු හවුල කියලා. මැණික් කපන උපකරණය හනපෝරුව, අර මැටි කර්මාන්තයේදී මැටි බඳුර නිර්මාණය කරන සකපෝරුව වගේම තමයි මේක හනපෝරුව කියලායි හඳුන්වන්නේ. ඊළඟට පතලේ වලේ හරහට හාරන උමන් මාර්ගයේ ගොළු හඳුන්වනවා දෝනාව කියලා. තරව සම කියලා කියන්නේ දුවේ පුතේ ඉරි තැලිච්ච මැණික්. දබරේ කියලා කියනවා අර යට කනින පස් කණ්ඩි, පස් කැට, පස් පංගුව උඩට ගන්න උපකරණයට. නාම්බුව කියලා කියන්නේ ගැරීමෙන් පසු පතුලේ ඉතිරි වෙන කොටස් වලට. ඉල්ලම කියලා කියනවා පුතේ පස් තට්ටුවට. මේ පස් තට්ටුවේ තමයි මැණික් තියෙන්නේ. එතකොට මෙන්න මේ වචනත් එක්ක අපේ ඉඳුනිල් මැඩම් කිව්වා යම් කිසි ආගමික ස්ථානයක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච පරිමිත භාෂා තියෙනවා කියලා. මේ ඒ පරිමිත භාෂාවන්.
ඔව්, මම මුලින්ම සඳහන් කළා දුවේ පුතේ ශ්‍රීපාද වන්දනාව ආශ්‍රිත ව්‍යවහාර. කරුණා කරනවා, ශ්‍රීපාදේ නගිනවා නෙමෙයි අපි කියන්නේ, ශ්‍රීපාදේ කරුණා කරනවා. ඒ වගේම පළමුවර ශ්‍රීපාද වන්දනාවේ යන දරුවා හඳුන්වනවා කිරිකෝඩු කියලා. එහෙනම් පළමුවර ශ්‍රීපාද වන්දනාව යන වැඩිහිටියා හඳුන්වනවා දඬුකෝඩු කියලා. ගමන් මල්ල, ශ්‍රීපාදේ අධි අරන් යන්නේ ගමන් මල්ල හඳුන්වනවා සැහැල්ලුව කියලා. එතකොට වන්දනා කණ්ඩායම හඳුන්වනවා නඩය කියලා. එහෙනම් දුවේ පුතේ කවුද මේ කණ්ඩායමේ නියමුවා, නායකයා? මතක තියාගන්න, නඩේ ගුරා. එතකොට පන්සල, අපි පන්සලට ගියාම භාවිත කරන වචන නම් ඔයාලා දන්නවා. වඩිනවා කියන්නේ යනවා, අපවත් වෙනවා කියන්නේ මරණයටපත් වෙනවා, වළඳනවා කියන්නේ අනුභව කරනවා. ඔන්න ඔය ආදී වශයෙන්
ස්වාමීන් වහන්සේ නිදාගන්නේ සැතපෙනවා
නේද? සැතපෙනවානේ. ඔව් ඔව්.
එතන මෙන්න මේ දැන් අපි හොඳයි දුවේ පුතේ, අපි අද බොහොම අපූර්ව චාරිකාවක් ගියා. ඒ අපූර්ව චාරිකාව නිම කරන්නටත් දැන් කාලය ලැබිලා. අපි මේ භාෂාවන් ඉගෙන ගත්තාට මදි. ඒවා කොහොමද ප්‍රායෝගිකව මේවා කරන්න කියලාත් අපි දැනගන්න ඕන. ඒ කියන්නේ අපි විභාගෙට කොහොමද මූණ දෙන්නේ කියලා. ඉඳුනිල් මැඩම් එක ප්‍රශ්නයක් විතරක් සාකච්ඡා කරලා අපි පාඩම අවසන් කරමු.
ඔව් දුවේ පුතේ, හොඳට මතක තියාගන්න, අනිවාර්යෙන් අපිට විභාගයේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා. මේ මම එක ප්‍රශ්නයක් කියන්නම්. 2019 සාමාන්‍ය පෙළ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 38 වෙනි ප්‍රශ්නය. හේන් ගොවිතැන ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ එන මහා එකා යනු, ඔන්න බාන දුවේ පුතේ පළවෙනි උත්තරය පිඹුරාය, 2 ලොකු පුතාය, 3 නයාය, 4 අලියාය දැන් අපේ පාඩම හොඳට ඇහුම්කන් දුන්නා නම් ඔයාලා දන්නවා කවුද මහේකා කියන්නේ කියලා. මහේකා කියන්නේ අලියා. හැබැයි මේව ගැන අවබෝධයෙන් යන්න දරුවෝ අනිවාර්යෙන්ම අර එක්ක පිඹුරට උත්තරේ දෙයි, එහෙම නැත්නම් ලොකු පුතා කියයි, එක්ක නයා කියයි. නෑ දුවේ පුතේ, මහේකා කියන්නේ අලියා. ඔය ආදී වශයෙන් ප්‍රශ්න පත්‍ර අරන් බලන්න ඔයාලා මේ රට වටා පද රටා ඇසුරෙන් ප්‍රශ්න ඇවිත් තියෙන ආකාරය. හොඳයි දුවේ පුතේ, එහෙනම් අද දවසේ අපි අපේ පාඩමින් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.